யோஜனா பிட் வந்து அதன் நியாயபத்திரி விசர்ஜன பணக்கேட்டும் பது தாகத்வனி தினே காரக் சபா పలమూన ఉపలేఖనే అధికరణ బంధనాగార కట్టుతు ఆండుక వ్యవస్థా ప్రతిసంస్కరణ అమాత్యాంశే శీర్షాంక 110 దేశీయ 28 సిట 235 దాక్వా సహ శీర్షాంక 326 సలకా బలీమ కపహరిమి యోజన తలదాతు పూర్ల మెతిని
ගරු සභාපතිතුමනි කථානායකතුමනි 20/24 විසර්ජන පනත් කෙටුම්පතෙහි කාරක සභා අවස්ථාවේ අද දින දෙසැම්බර් 2 සෙනසුරාදා විවාදයට ගැනෙන අමාත්‍යාංශ හා ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතන වලින් අදාළ අංක 110 228 සිට 235 සහ 326 දරලා වැයශීෂයන්ගෙන් සම්ප්‍රදානුකූලව එක් එක් වැඩසටහනයි සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයයි මම යෝජනා කරමි.
ඔව් කියන්නේ ඉතින් එහෙනම්
ප්‍රධානතුමා මෙතන ඇවතුමා හිටියා නම් හොඳයි. මොකද හේතුව මේ බජට් ඇලොකේෂන් එකේ මේ අමාත්‍යාංශයේ 66 ක්වාසි කෝට්ස් ඇන් බෝඩ් ක්වාසිස් අnder බජට් ලයින් 110 & 9 මේක ගරු කථානායකතුමා මේකේ ප්‍රෝග්‍රෙස් එකේ 2022 පර්ෆෝමන්ස් වල මේ 100 බජට් ලයින් 110 ඉරක් 0.9 ක්වාසි කෝට්ස් පිළිබඳව මේ සම්පූර්ණ මේ මේ මේකෙන් ඉවත් කරලා තිනවා. ඒක සම්බන්ධව මුකුත් ඉදිරිපත් කළා නැහැ. අත වශයෙන් මේක සම්බන්ධව පර්ෆෝමන්ස් රිපෝට් එකක් ගේන්න ඕනේ ගරු කථානායකතුමා. මේක දාලා නැහැ මේකට. මම අහන්න කැමති ක්වාසි අධිකරණ සම්බන්ධව ඇයි මේ බජට් එකේ පර්ෆෝමන්ස් එකට මේක දාලා නැත්තේ කියලා. මේක මේ අමතුමා උත්තර දෙන්න ඕනේ කාරණයක්. මේ බජට් එක මේ 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 ඇලොකේෂන් එක සම්බන්ධ තියෙන ප්‍රශ්නය මම මේක මතු කරේ.
ඒක යොමු කරන්නම් එතුමාගේ පිළිතුරු කතාවේදී පිළිතුරු දෙන්න.
ගරු සභාපතිතුමනි මට වෙලාව කොච්චර තියෙනවද දන්නේ
නැහැ. මේට විනාඩි 5ක් වැඩි කරලා තියෙනවා. විනාඩි 25ක්.
මට විනාඩි 5ක් නෙමෙයි මේ අපේ අජිත් මානපෙරු මන්ත්‍රීතුමාගේ 15ක් තියෙනවා.
28ක් තියෙනවා. 28ක් තියෙනවා.
එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. අද මේ රටේ පවතින ආර්ථික අර්බුදයත් එක්ක ගරු සභාපතිතුමනි මේ ප්‍රධාන වශයෙන් මේ රටට විදේශ ආයෝජන සහ ආයෝජකින්ගේ පැමිණීම ඉතාම අත්‍යවශ්‍ය වෙනවා. මොකද අද රටේ තියෙන තත්ත්වය ඉතා ඉක්මනින් සමනය කරගන්න දැන් ගොඩාක් දේවල් මේ විකුණමින් යන අතර ඒවා ගැන තව ටිකක් ඉදිරියට වැඩ කටයුතු කරන්න වෙන අයටත් ආයෝජන අවස්ථාවන් ලබා දිය යුතුව තියෙනවා. ඉතින් මේකෙදි ඇත්තටම අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳවත් කාර්යක්ෂමතාවය පිළිබඳවත් යම් කිසි නිවැරදි වීමක් විය යුතුයි කියලා අපි අදහස් කරනවා. මේ පහුගිය දවස්වල මේ පාර්ලිමේන්තු සභාගර්භයේ වෙච්ච අධිකරණය සම්බන්ධයෙන් වෙච්ච විවාදවලදී වෙච්ච දේවල් සම්බන්ධයෙන් විශේෂයෙන්ම ජාත්‍යන්තරයට අපිව ගෙනිච්ච ක්‍රිකට් සම්බන්ධයෙන් වෙච්ච කතාබහේදී අධිකරණය පිළිබඳව ලොකු මතයක් මේ තුළ ප්‍රකාශ වුණා. මට මතකයි යහපාලන රජයේ කාලේ 2018 අධිකරණයේ මහාධිකරණ විනිශ්චකාරතුමන්ලා කීප දෙනෙක් 6 දෙනෙක් 10 දෙනෙක්ද ඇමරිකානු රජයේ USAID ආයතනය මගින් දෙන ලද ස්ටඩි ටුවර් එකකට ගිහාම ඇවිල්ලා මෙහෙ මතයක් හැදුවා. මේ අද ආණ්ඩු පක්ෂයේ ඉන්න සමහර අයගේ නඩු ගැන එහෙ කතා කරා කියලා. ඒ කිව්වෙත් ඒ කණ්ඩායමේ ගිය විනිශ්චකාරවරයෙක් තමයි ඇවිල්ලා බොරු මතයක් මේ හැදුවේ ගරු සභාපතිතුමනි. මේක අද දිගින් දිගටම අධිකරණය දේශපාලනීකරණය වෙමින් යනවා. මේක මේ හොඳ ප්‍රවණතාවයක් නෙමෙයි. විශේෂයෙන්ම අපි මතක් කරන්නට ඕනේ දැන් IMF එකේ මේ සැප්තැම්බර් මාසේ නොම්බර 23340 දන්න ටෙක්නිකල් රිපෝට් එක ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මේකේ වැඩියෙන්ම සඳහන් කරලා තියෙන්නේ අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව ගැනත් අධිකරණයේ ප්‍රමාදය ගැනත්. ගොඩාක් JSC එක අධිකරණ සේවා කොමිෂන් සභාව ගැන, එහෙම නැත්නම් අධිකරණයේ ක්‍රියාදාමය පිළිබඳ කාර්යක්ෂමතාවය පිළිබඳව ප්‍රමාද වීම ගැන එහි දිගින් දිගටම සඳහන් කරලා තියෙනවා. එතකොට ඉහළ අධිකරණවලට උපරමාධිකරණයටත් අභ්‍යාචනාධිකරණයටත් කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වීමේදී ව්‍යවස්ථා සභාව මීට වඩා වගකීමක් පැවරිය යුතුයි කියන එක අපි යෝජනා කරනවා.
Order, please. Deputy Speaker will take the end.
කරවන්ති තුමිය.
ස්තුතියි. එතකොට මේ ව්‍යවස්ථාදායක සභාව රබර් ස්ටැම්ප් එකක් පමණක් හැටියට කටයුතු නොකළ යුතුයි. සමහර වෙලාවට ව්‍යවස්ථාදායක සභාවේ ඉන්න සමාජික මහත්තුරුන් මේ පිළිබඳව දැනුවත් වීමක් නැති වෙන්නත් පුළුවන් හරියාකාරව මේ කටයුතු කිරීමේදී. එතකොට මේ සම්බන්ධයෙන් යහපත් තීරණ ගන්න තැනක් බවට පත් කරන්න නම් අසා දැනගත් කරුණු මත තීන්දු තීරණ ගැනීමෙන් වැළකීම සඳහා එක්ස්පර්ට් කමිටි එකක් මේ අයට ඇඩ්වයිස් කරන්න එක එක කරුණු සම්බන්ධයෙන් පත් කරන්න කියලා IMF ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මේ වාර්තාවේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම ඉහළ අධිකරණවලට පත් කරනකොට මේ සියලු දෙනා සම්බන්ධයෙන්ම හොඳ සොයා බැලීමක් මූලිකවම කළ යුතුව තිබෙනවා. ඒක නම් පත් කරන අය ව්‍යවස්ථා සභාවට යන්න ඉස්සෙල්ලා ඉදිරිපත් කරනකොට ඒ සම්බන්ධයෙන් මීට වැඩිය හොයලා බලලා කරන්න ඕනේ. මම දැන් පොඩි උදාහරණයක් කියනවා. මීට ඉස්සෙල්ලා අවුරුදු 10කට විතර ඉස්සෙල්ලා සුනිල් අබේසිංහ කියලා විනිශ්චකාරතුමෙක් අල්ලසා දූෂණ කොමිෂන් සභාව විසින් අල්ලසක් ගන්නකොට අත්අඩංගුවට පත් වුණා. එතකොට එතුමාගේ නඩුව දැන් අවුරුදු 4-5කට ඉස්සෙල්ලා ඒ නඩුවේ තීන්දුව ලබා දුන්නා. එතුමාට අවුරුදු 20ක සිර දඬුවමක් ලබා දුන්නේ. නමුත් ඊයේ පෙරේදා අභියාචනාධිකරණයෙන් මේ විනිශ්චකාරතුමාව නිදොස් කරනවා. දැන් මේ වෙනකොට මේ නඩුව මෙහෙවපු නීතිපති දෙපාර්තමේන්තුව මගින් සහ ඒ දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් ඇපීල් කරන්නට නඩුවේ වාර්තාවක් ඉල්ලනවා. අභියාචනාධිකරණය දෙන්නේ නැහැ. දැන් එතකොට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අපිට මේකේ ඒ නඩුවේ පැමිණිලිකරුවන් හැටියට ඉන්නේ the Director General Commission to Investigation Allegation of Bribery and Corruption. එතකොට දැන් මේ බොහොම පැහැදිලිව කියනවා IMF මේ සැප්තැම්බර් මාසේ එවපු මේ වාර්තාවේ ඒගොල්ලෝ කියනවා විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී වැඩිම හරියක් අල්ලසා දූෂණ කොමිෂන් සභාව පත් කිරීම සහ මේ රටේ තියෙන දූෂිත ක්‍රියාවලියන් වංචාසහගත දේවල් අවම කිරීමට මූලිකත්වය දිය යුතුයි කියලා. එහෙම කියලා තියෙද්දි දැන් මේ වගේ අල්ලසකට සම්බන්ධ වෙච්ච කෙනෙක්ගේ හරි කටයුතු කිරීමේදී අභියාචනාධිකරණය පිළිබඳවත් දැනට පොඩි ගැටලු සහගත තත්ත්වයක් ඇති වෙලා තියෙනවා ගරු මුදාසන සභාපතිතුමනි. ඒ වගේම තමයි අධිකරණ සේවා කොමිෂන් සභාව. ඒ අය නිර්දේශ කිරීමේදී පහළ අධිකරණවල උසස් වීම හරි මාරු වීම හරි විනය කටයුතු සම්බන්ධයෙන් හරි ඒගොල්ලොන්ගේ කාර්යක්ෂමතාවය සහ දෙන ලද නඩු තීන්දුවල ගුණාත්මකභාවය අනිවාර්යයෙන්ම සැලකිල්ලට ගත යුතුයි. එහෙම නැත්නම් ජේෂ්ඨයි පරණයි වයසයි කියලා මේවා උඩට අරින්න කටයුතු කරොත් අපිට ඉතුරු වෙලා තියෙන එකම තැනත් අද නැති වෙලා යන්න පුළුවන්. ඒකේ මේ අර IMF වාර්තාවේ ගරු ඇමතිතුමනි 288 වගන්තියේ සඳහන් වෙනවා the JSC is largely unable to collect and analyze data on the performance of the sector or on individual performance. Limitations relate both to capacity and the existence of established systems for recording and maintaining data as well as protocols for data analysis and reporting. එතකොට අද අපි ඔක්කොහලා IMF යන්න කියපු අයත් දැන් යන්න කියනවා, IMF ගිහම වැරදි කියපු අයත් දැන් කියනවා යන්න ඕනේ. දැන් ඒක දිහා කට අරගෙන බලන් ඉන්න වෙලාවක මේ වගේ වார்த்தාවක් සැප්තැම්බර් මාසේ අපි කරලා නැහැ කියලා. මේක තව තව ඒවත් තියෙනවා, ටැක්සේෂන් ගැන තියෙනවා ගරු ඇමතුමනි. නමුත් අධිකරණය සම්බන්ධයෙන් සහ රටේ පවතින මේ අල්ලසා කොමිෂන් සභාව පිහිටවීම පිළිබඳවත් ඒගොල්ලෝ ගොඩක් නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට අධිකරණ සේවා කොමිෂන් සභාව පොඩි මන්දගාමී තත්වයකින් කටයුතු කරනවා. විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. දැන් එදා මෙතන පාර්ලිමේන්තුවේ මිනිස්කාරවරුන්ගේ නම් කියලා කෑ ගහනකොට ඒ මිනිස්කාරවරයා නඩුවෙන් ඉවත් වෙලා හරියන්නේ නැහැ. දැන් අපි දන්න දේ තමයි ගරු ඇමතුමා මේ මිනිස්කාරවරයා නඩුවෙන් ඉවත් වෙලා. එතුමාට අඩු ගානේ ඔබතුමාට මේ පාර්ලිමේන්තුවේ හඬ නගන කෙනා හැටියට අධිකරණය නියෝජනය කරන කෙනා හැටියට ඔබතුමාට පොඩි අයිතියක් තියෙන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් ජේසී එකේ හරි මතය මෙතන ඇවිල්ලා ප්‍රකාශයටපත් කරා. ඇයි එයා අයින් වුනේ? ඇත්තටම වරද බාර අරගෙන අයින් වුනේ. අපි දන්නේ නැහනේ. ඒක ඒ වගේ දේවල් වල මීට වැඩිය විනිවිද භාවයක් තිබිය යුතුයි කියන එක විශේෂයෙන්ම මම ගරු ඇමතුමාට මතක් කරනවා. ඔබතුමා පළපුරුදු කෙනෙක් හැටියට මේ ශේෂ්ත්‍රේ මම හිතනවා ඔබතුමා මේ ගැන සැලකිලිමත් වෙයි කියලා. සමහර ඇත්තටම අධිකරණ සම්බන්ධයේ පැමිණිලි අධිකරණ සේවා කොමිෂන් සභාවට ගිහාම ගරු ඇමතුමනි මම දන්න ඔබතුමාගේ පාලනේ පරිබාහිරව මේවා සිද්ධ වෙන්නේ. ඔබතුමාට බලයක් නැහැ. නමුත් ඒවා ක්‍රියාත්මක ඒවා ගැන සොයා බැලීම හරි මන්දගාමී. දැන් අපි දන්නවා සමහර විනිශ්චකාරතුමන්ලා සම්බන්ධයෙන් ගොඩක් පැමිණිලි ඇවිල්ලා තියෙනවා. ඒවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමක් නැහැ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ වගේම තමයි මේ වෙලාවේදී අපි මතක් කරන්න ඕනේ දැන් ජේසී එකෙන් නිකුත් කරන චක්‍රලේඛනවලට පිටස්තරව තමයි දැන් ගොඩාක් උසාවිවල වැඩ කෙරෙන්නේ. අපි උදාහරණයක් හැටියට ගත්තොත් හැන්දෑවේ 3:00ට නඩුව අහලා ඉවර කරන්න කියලා තියෙන එක 5 විතරනකම් අහනවා. දැන් අපි ඉන්න සමහර වෙලම මේ පිටපලාස්වල දේශගුණේ හරස් වෙන්න පුළුවන්, වෙන ප්‍රශ්න තියෙන්න පුළුවන්. ලඝු ලේඛකයෙකුටවත් ඇත්තටම මේ කටයුතු අවසන් කළා ඒගොල්ලන්ට ගෙවල් වලට යන්න බෑ. ඇයි 5 වෙනකම් විනිශ්චකාරතුමාගේ අභිමතය පරිදි නඩු අහනවා. දැන් මේවා පාලනය කිරීම අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නියම වශයෙන් විය යුතුයි. මොකද සහතික පිටපතක් ගන්න එහෙම නැත්නම් මේ අවශ්‍ය දෙයක් කරගන්න පැමිණිලි පාර්ශවයේ එහෙම නැත්නම් කිසිම පාර්ශවයක නීතිඥයෙකුට පුළුවන් කමක් නැහැ. අයි අරගොල්ලෝ ටයිප් කරන්නේ සමහරට රැයි වෙලා නැත්නම් ඊට පහුවද. එතකොට මේ වගේ තත්ත්වයක් මේ මේ වෙලාවන් ඒ වගේම තමයි නඩු පොත බලන්න දෙන්නේ නැති අධිකරණ තියෙනවා නීතිඥ මහත්තුරුන්ට. නඩු පොත බලන්න ඇත්තටම අයිතියක් දීලා තියෙනවා ඕනම නීතිඥ මහත්තයෙකුට තමන්ගේ නඩුව සම්බන්ධයෙන්. එතකොට නඩු පොත බලන්න දෙන්නේ නැහැ. ඒ සඳහා සහතික පිටපත් ගන්න කියනවා. අද රටේ තියෙන ප්‍රශ්නය මේ තින්න ජනගහනය එන නඩු ප්‍රමාණය මේවා ඔක්කොම සලකලා බලලා මේ සම්බන්ධයෙන් හරි මොනහරි මේක හරියට කෙරෙනවාද නැද්ද කියන මේ සම්බන්ධයෙන් සොයා බැලීමේ වගකීමක් අධිකරණ සේවා කොමිෂන් සභාවට මේ පල්ලෙහා අධිකරණ සම්බන්ධයෙන් තියෙනවා. වැඩි ඕනෑ ගරු ඇමතුමනි දික්කසාදයක් ෆයිල් කරන්න ගියාම මේ වැඩි නෙමෙයි මේ මහර මේ මේ අධිකරණේ පැමිණිලි කාර්යාගේ පදිංචිය තහවුරු කරන ග්‍රාම සේවක සාතික ඉදිරිපත් කරන්න කියනවා. මෙහෙම ඒවා දීලා තියෙනවද දන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව. ඉතින් මම හිතනවා මම අපි ඔබතුමාගේ කිසිම මේකේ සම්බන්ධයක් නැති විත්තිය මම දන්නවා. නමුත් මේ සම්බන්ධයේ අවධානය යොමු කරන්න පුළුවන් නම් හොඳයි. විශේෂයෙන්ම අපරාධ විධිවිධාන නඩු සංග්‍රහය සහ සිවිල් නඩු විධිවිධාන නඩු සංග්‍රහය ෆලෝ අප් කරමින් මේ වැඩ කටයුතු කෙරෙන විදියට කරනවා නම් හොඳයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි නීතිපති දෙපාර්තමේන්තුව ගැන අපිට පොඩ්ඩක් කතා කරන්න වෙනවා. මොකද නීතිපති දෙපාර්තමේන්තුවෙත් අද මේ නීතිපති දෙපාර්තමේන්තුව ගැනත් මේ වාර්තාවේ IMF වාර්තාවේ සඳහන් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් උත් මමත් හිටපු කෙනෙක් හැටියට මම දන්නවා ඔබතුමාගේ පාලනයෙන් ඒක බැහැරයි. නමුත් ගරු ඇමතිතුමනි මේ නීතිපති දෙපාර්තමේන්තුවේ අද වැඩ කටයුතු කරගෙන යන්නේ නීතිමය හා සිද්ධිමය කටයුතු තීරණය කරගෙන නෙමෙයි. මේ ඉන්නේ තෝරුද මෝරුද හාල් මැස්සොද මොක්කොද කියලා බලලා තමයි එතන ඇක්ෂන් එක යන්නේ. මම දන්නේ මේවා කාගේ බලපෑම් වලටද කාගේ වුවමනාවට මේවා සිද්ධ වෙනවද කියලා. දැන් ඔබතුමා හොඳට දන්නවා මේ කෝටි 45ක මේ මුදල් ඉපයීම සම්බන්ධයෙන් කරුණු දක්වන්න කියන මීට අවුරුදු 4-5කට ඉස්සෙල්ලා නඩුවක් ෆයිල් කරා. ඒතකොට ඒකේ ටෙක්නිකල් වරදක් තියෙනවා කියලා මේ ඒ නඩුව අල්ලස් කොමසාරිස්වරුන් 3 දෙනා අස්සම් කළා නැහැ කියලා ඒක නැවත මේවා කරන්න කියලා තිබ්බා. හැබැයි දැන් අවුරුදු 3-4ක් වෙනවා තාම පවර්ලා නැහැ. අල්ලස් කොමිසමෙන් ඒ වනාට ගරු නඩුව මෙහෙවන්නේ කවුද?
ගරු අමතුමා අධිකරණ අමතුමා.
ගරු මන්ත්‍රීතුමියනි ඔබතුමිය දන්නවා අල්ලස් කොමිෂන් සභාවට නඩු මෙහෙයීමේ බලය තිබෙනවා. නීතිඥවරුන් ඉන්නවා.
ඔව්.
හැබැයි ඒගොල්ලන්ට විශේෂ නඩුවක් සම්බන්ධව අවශ්‍යතාවයක් තිබුණොත් ඉල්ලීමක් කරන්න පුළුවන් නීතිපතිතුමාගේ නීතිඥ සහය දෙන්න කියලා. ඒකේ නීතිමය කිසිදු බැඳීමක් තිබුණේ නැහැ. නමුත් වර්තමානයේ අපි දූෂණ විරෝධී පනත සම්මත කරපු වෙලාවේ ඒකට අපි ඇතුළත් කරලා තියෙන ප්‍රතිපාදන ඕන වෙලාවක කොමිෂන් සභාවට නීතිපතිවරයාගේ සහය ලබා ගැනීමට හැකි වෙන පරිදි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. හැබැයි ඉතින් ඒවා සම්බන්ධයෙන් පසුවිපරමක් කෙරෙනවා නම් හොඳයි කියන අදහස තමයි මගේ තියෙන්නේ. මොකද දැන් අපි හිර වෙලා තියෙන තැන IMF එකේ මට වැඩි ඔබතුමා දන්නෝ. ඒක මං හිතන්නේ ඒවා නිවැරදි වෙන්න ඕනේ මේ මේ තත්ත්වය අපේ රට මුදව ගන්න නම්. ඒ වගේම මේ තමයි ගරු මන්ත්‍රීතුමනි දැන් මේ මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි මේ තවත් ඒගොල්ලෝගේ නිර්දේශයක් දාලා තියෙනවා. මම හිතන්නේ ඔබතුමා දන්නවා ඇති පිටු 16 establish and implement a plan to expand the resources and skills available to judicial services commission kiyala ithin api ada rate thiyena mulyame tattayat ekka balanokota meewa amaru wenna puluwan namuth meeta wadiya godak dewal garu emathumani inna manava sampatha thiyenawa danata thiyena resources tulin apita karanna puluwan kiyana eka thamai mama hithanne api viswasa karanne. එතකොට ඒ වගේම තමයි මේ සාධාරණව හරියට නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියාත්මක වන නිලධාරීන් පහළ නිලධාරීන් සම්බන්ධයෙන් හරි තීන්දු තීරණ ගැනීමේදී සමහර අයගේ බලපෑම් වලට ඒගොල්ලෝ යටත් වෙන්න වෙලා තියෙනවා. දැන් මේ අවුරුද්දේ ජනවාරි මාසේ ඉඳලම තරුණ නිලධාරීන් මගේ හිතේ 10කට වැඩි ප්‍රමාණයක් අයින් වෙලා ගිහින් තියෙනවා. මමත් මේ දන්න කාරණයක් තියෙනවා. අපේ හිතවත් කෙනෙක් එයාගේ තාත්තා ගොඩක් අසනීප වුණාම පොඩි නිවාඩුවක් ඉල්ලපුවම නිවාඩු දුන්නේ නැහැ. හැබැයි බලවත් අයට අන්තිමට තරුණ නීතිඥ මහත්තයාට ඉල්ලලා අස්වෙන්න සිද්ධ වුණා. ඉතින් මේවා මං හිතන්නේ එක එක්කෙනාට එක එක විදියට මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න දීම පිළිබඳව අපේ තියෙන්නේ කනගාටුදායක තත්ත්වයක්. මොකද ඔය නීතිපති දෙපාර්තමේන්තුවේම සමහර අය, ඇත්තටම සමහර නිලධාරීන් මං හිතන්නේ පුදුම කැපවීමකින් මහන්සියකින් වැඩ කරන උදවිය ඉන්නවා. ඒ වගේම තමන්ගේ තනතුර රැකගන්න වැඩ කටයුතු කරන, හරිදේ නොකරන, බලවත් අයගේ කීමට වැඩ කටයුතු කරන නිලධාරිනුත් ඕක ඇතුලේ ඉන්නවා. ඉතින් ඔබතුමාගේ දැන් මන් දන්නේ හරියටම ඔබතුමාට ගැසට් කරලා තියෙනවනේ මේක. ඔබතුමාට ඒ පාලනය නැවතත් ඒ සම්බන්ධයෙන් අධීක්ෂණයක් සිදු කිරීම හොඳයි කියලා මං හිතන්නේ. ගරු ඇමතිතුමනි, ඒ වගේම ලෝ කොමිෂන් එක, නීති කොමිසම දැන් ගිය අවුරුද්දේම සාමාන්‍යයෙන් කරුණු දෙක තුනක් තමයි සලකලා බලලා තියෙන්නේ. මේ 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 නීති කොමිසමේ ප්‍රධානම කාර්යභාරය වෙලා තියෙන්නේ කාලානුරූපිය නීතිය සංවර්ධනය කිරීම, වෙනස් කිරීම. ඉතින් මේකේ ඉන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් ඉන්න නීතිඥ මහතුරු ඔක්කොම ජනාධිපති නීතිඥතුමන්ලා, ඒ වගේ අය වැඩ ගොඩාක් අධික අය. එතකොට ඒ සම්බන්ධයෙන් මේකේ නියම ඵලදායිතාවයක් ගන්න නම් ඔබතුමාට ඒ ඔබතුමා ඔය ශේෂ්ඨයේ ඉන්න විද්වත් කෙනෙක් හැටියට මෙහි කාර්යක්ෂමතාවය වැඩි කරගන්න ඕනේ. අපිට ඒකට කාටවත් දොස් කියන්න බෑ. හැබැයි 2022 වර්ෂයේම කරුණු තුනක් සම්බන්ධයෙන් විතරක් ඒකත් හරියටම අවසන් කරලත් නෑ ඒවල තියෙන නිර්දේශ. ඉතින් ඒ සම්බන්ධයෙන්ුත් විශේෂයෙන්ම මේ ඉතාම හොඳ වැදගත් සේවයක් කරන ආයතනයක් හැටියට ඒකේ වැඩ කටයුතු පිළිබඳව තවත් දුරට අවශ්‍ය සහයෝගය ලබා දෙනවා නම් හොඳයි කියලා මම හිතනවා. වගේම ගරු ඇමතුමනි, දැන් අපි රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ තියෙන ප්‍රශ්නය ගැන හැමදාම අපි කතා කරනවා. හැබැයි රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විශේෂයෙන්ම වැඩි දියුණු කරන්න අවශ්‍ය පහසුකම් ලබා දෙන්න ලොකු පිරිවැයක් දරන්නට තියෙනවා. හැබැයි මේ හේතුව නිසාම විශේෂයෙන් වෙන වෙන කාරණා ගොඩාක් පෙළ ගැහිලා තියෙනවා. ඉතින් දැන් අපි උදාහරණයකට ගත්තොත් අපිට තියෙන ඔබතුමාට තියෙන බරපතලම ප්‍රශ්නයක්නේ බන්ධනාගාර පිරිතිරියම. බන්ධනාගාර ඇමතුමනි, පිරිතිරෙන්නේ ගොඩාක් වෙලාවට මේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තියෙන ඇති වෙලා තියෙන තත්ත්වය. මං මේ කියන්නට ඕනේ ඒකේ විශේෂයෙන්ම බන්ධනාගාරයේ දැන් ඔය ගෙනියන වැඩපිළිවෙල අනුව ඕකේ හැමදාම පොඩ්ඩක් ඉතින් පොඩි ප්‍රමාණයක් තියාගෙන හිටියයි කියන මිනිස්සු අල්ලලා හිරේ දානවා මිසක් ඕකෙත් මහා ව්‍යාපාරේ ජාවාරංකාරයෝ. අපිට මට ඊයේ පෙරේදා කවුද කිව්වා ඉස්සර බෝට්ටුවෙන් ආපු එක දැන් කන්ටේනර් රස්සේ වැඩියෙන් එනවා කියලා. ඉතින් මේක පාලනය කිරීම ඔබතුමාගෙත් අපි හිතනවා හැම කෙනාගෙම මේ පාලනයෙන් බාහිර මේ උනත් ගරු ඇමැත්තුමනි, මේ සඳහා වැඩපිළිවෙලක් කරන්න ඕනේ. මේ ඇඩික් වෙන අයව නැත්තම් මේ පාවිච්චි කරන අයව ඒ අයව මේකෙන් මුදව ගන්න වැඩපිළිවෙලක්. ඉතින් මම විශ්වාස කරනවා ඔබතුමා වීරවිල එලිමහන් සිරකඳවුර මේ සඳහා උපයෝගී කරගෙන මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච අය සම්බන්ධයෙන් පුනරුත්ථාපනය කරන ස්ථානයක් බවට පත් කරගෙන යනවා ඇති. ඒක වැඩි දැමනට මං කෙරෙනවාද කියන්න දැනට ප්‍රගතිය දන්නේ නැහැ. නමුත් ගරු ඇමෙතුමනි, ඒ තත්ත්වය විශේෂයෙන්ම අපි ප්‍රමුඛතාවය දීලා කටයුතු කළ යුතු එකක් හැටියට අපි යෝජනා කරනවා. මොකද මේ හැමදාම එකම කට්ටියක් බන්ධනාගාරගත වෙනවා. ඒ වගේම ඒ බන්ධනාගාර ගත වෙන අය එළියට ආපුවම මේ වැඩේම ආපහු කරනවා. මේගොල්ලෝ ට්‍රැෆිකර්ස් නෙමෙයි, මේගොල්ලෝ ඇඩික් වෙච්ච අය පමණයි. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ඔබතුමාගේ මැදිහත් වීමෙන් මේවා අපි මං හිතන්නේ සලකලා බලන්නට ඕනේ. මේ පුණ්‍ය කර්ම හැටියට සලකලා බලලා මේ කටයුත්ත කරන්න, මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම අවධානය ඔබතුමාගේ මේ වෙනදාට IMF එක ගැන කිව්වහම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ගැන කිව්වහම, මේ ෆයිනෑන්ෂල් ක්‍රයිම් සරව මේවා ගැන කතා කරන එක තිබිය යුතුයි. ඒක තියෙන්න ඕනේ, ඒගොල්ලන්ගේ මේ නිර්දේශවල තියෙනවා. හැබැයි ඔබතුමාගේ අමාත්‍යාංශයට ලොකු කාර්යභාරයක් තියෙනවා. ඒ කාර්යභාරය මං ඉවර කරනවා. මේ එතකොට ඒක දැන් අපි ඉස්සරහට යන්න නම් ඒ නැත්තම් ජනවාරි මාසේ වෙනකොට මේ සම්බන්ධයෙන් ප්‍රගතිය හරියට අපිට පෙන්වන්න නම් ඔබතුමාගේ අමාත්‍යාංශය හරහා මේවල තියෙන වාර්තාව, සැප්තැම්බර් මාසේ එවලා තියෙන වාර්තාව සම්බන්ධයෙන් අවධානය ගොඩක් යොමු කරලා ඒ සඳහා ඉදිරිපත් කරලා තියෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ කියලා ඉල්ලා සිටිමින් ඔබතුමාට සුබ ප්‍රාර්ථනය කරමින් මම නිහඬ වෙනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීවරයා. මීළඟට ගරු ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා, ඔබතුමාට මිනිත්තු
28ක කාලයක් තියෙනවා. ගරු තලතා කොරල් මැතිනිය ඉදිරිපත් කරපු කාරණයකට උත්තර දීලම මගේ කරුණ දැක්වීමට මම බලාපොරොත්තු වෙනවා. එතුමිය සඳහන් කරා වගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ නීති රටේ නීති ආධිපත්‍ය පිළිබඳව විශේෂ සැලකිල්ලක් දැක්වුවා. ඒ සම්බන්ධව අපි අනුගමනය කළ යුතු, පිළිපැදිය යුතු කොන්දේසියම් ප්‍රමාණයක් තිබුණා. ඉතින් ඒ සම්බන්ධව අපිට විශේෂයෙන් කටයුතු කරන්න සිද්ධ වුණා. IMF එක සෑහීමකට පත්වන විදිහට අපි ඒ කටයුතු සිද්ධ කරපු නිසා තමයි IMF එකෙන් අපි සාර්ථක පිළිතුරක් ලබා ගත්තේ. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපිට GSP සහනය ලබා ගැනීමේදීත් මේ වගේ සම්පූර්ණ කළ යුතු විශාල වගකීම් ප්‍රමාණයක් තිබුණා. ඉතින් අපිට පුළුවන්කම ලැබුණා ඉතා කෙටි කාලයක් තුළ ඒ GSP සහනය ලබා ගැනීම සඳහාත් අවශ්‍ය කටයුතු සම්පාදනය කරලා දෙන්න. මේක අපි අධිකරණ අමාත්‍යාංශයට තනියෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. අනිකුත් අමාත්‍යාංශවලින් මූලික වගකීම් දරද්දී අපි අමාත්‍යාංශයේ විදිහට නීති සම්පාදනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය වැඩපිළිවෙළ අනුගමනය කළා. එකම රටේ නීති ආධිපත්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා පවතින ආයතන විශාල සංඛ්‍යාවක් අපේ අමාත්‍යාංශය වෙත පැවරලා තිබෙනවා. ඒ වගේම මේ රටේ සංහිඳියාව ඇති කිරීම සඳහා අවශ්‍ය වගකීමත් අපේ අමාත්‍යාංශය වෙත පැවරලා තියෙනවා. ඒ අනුව ආයතන 21ක් මෙම විෂය යටතේ කළමනාකරණය කිරීමේ වගකීම තමයි අපි වෙත පැවරලා තිබෙන්නේ. ඊට අමතර ලෙස මරණ පරීක්ෂකවරුන් පත්කිරීම, සමාදාන විනිසුරුවරුන් පත්කිරීම, ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය කොටසක් විදිහට අතුරුදහන් වූවන්ගේ කාර්යාලය, වන්දි කාර්යාලය, ප්‍රතිසන්ධාන කාර්යාලය යනාදිය පවත්වාගෙන යෑම අපේ වගකීම. මම මුලින්ම කැමැති ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ රටේ අධිකරණය ගැන කතා කරන නිසා මේ රටේ සමස්ත ජනතාවට දැනගන්න කරුණු ඉදිරිපත් කරන්න අපේ රටේ අධිකරණයේ ක්‍රියාවලියේ වර්තමාන තත්ත්වය. ඒ අනුව මේ අවුරුද්දේ ජූනි මාසයේ 30 වෙනිදා වෙනකොට අපේ රටේ සියලුම අධිකරණවල පැවති නඩු සංඛ්‍යාව 11,4,458ක් වුණා. ඒ අතරින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තිබෙනවා 5,680ක්, අභ්‍යාචනාධිකරණයේ තියෙනවා 4,051ක්, සිවිල් අභ්‍යාචනා මහාධිකරණයේ තියෙනවා 6,168ක්, වාණිජ මහාධිකරණයේ 8,363ක්, අපරාධ මහාධිකරණවල 28,173ක්, දිසාධිකරණවල 254,751ක්, මහේස්ත්‍රාත් අධිකරණවල 7,91,293ක්, ළමා මහේස්ත්‍රාත් අධිකරණයේ 1,140ක්, කම්කරු විනිශ්චය සභාවල 4,836ක් වශයෙන් මේ සංඛ්‍යාව තිබෙනවා. ඒ නිල ලේඛනය ගරු සභා කතානායකතුමනි මම සභාගත කරනවා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් 17 දෙනෙක් සිටිනවා. ඒක විනිසුරුවරයෙකුට පැවරෙන නඩු සංඛ්‍යාව විදිහට සඳහන් වෙනවා 334. අභ්‍යාචනාධිකරණයේ විනිසුරුවරුන් 20යි. එක් විනිසුරුවරයෙකුට නඩු 202යි. දිසා මහාධිකරණවල දල වශයෙන් එක් විනිසුරුවරයෙකුට නඩු 464ක්. ඒ වගේම දිසා මහේස්ත්‍රාත් අධිකරණවල විනිසුරුවරයෙකුට 4345ක් විදිහට මේ කටයුතු කරන්න අපේ රටේ විනිසුරුවරුන් 399 දෙනෙක් ඉන්නවා. ඊයේ දිනේ ඉඳලා තව 30 දෙනෙක් බඳවා ගන්න ලැබුවා. ඒ අනුව 429ක විනිසුරු මඩුල්ලක් විසින් තමයි මුළු රටේම මේ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය ඉටු කරගෙන යන්නේ. ඒ අතරින් ගරු කතානායකතුමනි, සැප්තැම්බර් 30 වෙනකොට අපේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තිබුණු නඩු වලින් වැඩිම ප්‍රමාණයක් තිබෙන්නේ මූලික අයිතිවාසිකම් නඩු. ඒකට හේතුව මූලික අයිතිවාසිකම් පිළිබඳව 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුල් අධිකරණ බලය දීලා තියෙන ශ්‍රේෂ්ඨාධිකරණයට. ඒක නිසා මූලික අයිතිවාසිකම් කඩවීම පොලිසිය රාළහාමි කෙනෙක්ගේ අතින් වෙච්ච දැරද්දක් සම්බන්ධ වුණත් එන්න වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට. ඒ අනුව විශාලතම සංඛ්‍යාව ගොඩ ගැහිලා තිබෙන්නේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව. ඒ වගේම ස්පෙෂල් ලීව් විශේෂ අභියාචනා 866යි, සාමාන්‍ය අභියාචනා 1278යි. ඒ වගේම මේ වන විට පළාත් මහාධිකරණවලින් සිවිල් මහාධිකරණවලින් එන නඩුත් 1381ක් විදිහට පවතිනවා. ඒ නිසා තමයි මේ වගේ විශාල සංඛ්‍යාවක් ගොඩ ගැහිලා තිබෙන්නේ. ඊළඟට අභ්‍යාචනාධිකරණයේ නඩු තියෙනවා 4164ක්. එයින් බෞතරයක් තියෙන්නේ 1679ක්ම රිට් ආඥා සඳහා කරන ලද ඉල්ලීම්. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේත් විනිසුරුවරුන් ප්‍රමාණය වැඩි කරා මේ වන විට ඒ නඩු සංඛ්‍යාව යම් මට්ටමකට අඩු වෙලා තිබෙනවා 4051ක් විදිහට. විසිවැනි සංශෝධනය මගින් උපරිමාධිකරණ දෙකේම විනිසුරුවරුන් සංඛ්‍යාව වැඩි කළා. හැබැයි සංඛ්‍යා ලේඛන අපි අරගෙන බලනකොට විනිසුරුවරුන් වැඩිවීමේ ප්‍රමාණයට සමගාමීව නඩු කටයුතු අවසන් වීම සිද්ධ වෙලා නැහැ. ඒ පිළිබඳව ගැටලුදායක තත්ත්වයක් තියෙනවා. ඒකට අපේ රටේ පහුගිය කාලේ තිබුණු කෝවිඩ් කාලේ අධිකරණවල වැඩ කටයුතු අඩාල වීම, ඒ වගේම අර්බුද කාලේ වැඩ කටයුතු අඩාල වීම යනාදියත් හේතු වුණා. එකම අපේ අධිකරණය වඩාත් කාර්යක්ෂමතාවයක් ඇතුව පවත්වාගෙන යාම සඳහා අපිට විදේශීය ආයතන වලින් ආධාර උපකාරත් ලැබිලා තියෙනවා. ඒකත් මම කැමැති සඳහන් කරන්න. ඇක්සස් ටු ජස්ටිස් ප්‍රොජෙක්ට්ස් වලට අධිකරණයට ප්‍රවේශය ලබා ගැනීම සඳහා ජනතාවට පහසුකම් සලසන්න US aid එකෙන් ඇමරිකානු ඩොලර් මිලියන 15ක්, ඒ වගේම US aid score එකෙන් ඇමරිකානු ඩොලර් මිලියන 19ක් ලැබිලා තියෙනවා ප්‍රතිසංවිධාන කටයුතු වලට. යුරෝපීය යුනියන් එකෙන් මිලියන 19.4ක්, empower women and poor කියන මාතෘකාව යටතේ. යුරෝපීය යුනියන් එකෙන් අපේ සමතකරණය mediation එකට යුරෝ මිලියන 7ක්, ඒ වගේම capacity building සඳහා කොයික ව්‍යාපෘතියෙන් US dollars මිලියන 4ක්, JICA එකෙන් Japanese yen මිලියන 60ක්, ඉන්දියාවෙන් රුපියල් මිලියන 299ක් විදිහට අපිට රුපියල් බිලියන 22කට පරිවර්තනය කරපුවාම රුපියල් බිලියන 22ක පමණ ආධාර අපිට සහයෝගය ලබා දීලා තිබෙනවා. එකමේ ක්‍රියාවලිය ශක්තිමත් කරන්න අපිට technical support තාක්ෂණික සහාය සඳහා ICRC, UNODC, United Nations Office of Drugs and Crimes, ඒ වගේ මේ BD, Asian Development Bank යන ඒවනුත් අපිට උදව් ලැබෙනවා. ඒ වගේම අපි මීට දින දෙකකට කලින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි හඳුන්වා දුන්න මේ ජනතාවට අධිකරණ කටයුතු පහසුවෙන් කර ගැනීම සඳහා දඩ ගෙවීමේදී වර්තමානයේ බැංකුවලට ගිහිල්ලා පෝලිං වල ඉඳලා රිසිට් ගෙනල්ලා රෙජිස්ට්‍රාර්ට පෙන්නලා මේ ක්‍රියාවලියට සමහරලාට දවසක් දෙකක් තුනක් යනවා. එතකන් සැකකරුවෙක් රතවාහන වර්ධකට වුණත් රක්ෂිත භාරයේ තබා ගන්න වෙලාවල් තිබෙනවා. එනිසා දඩයක් නියම කරපුවාම ඒ මොහොතේම රෙජිස්ට්‍රාර්ගේ කාර්යාලයට ගිහිල්ලා විද්‍යුත් ක්‍රමයේ කාඩ් එකකින් මුදල් ගෙවලා ඔහුට නිදහස් වෙන්න ක්‍රමයක් අපි හඳුන්වලා දුන්නා. ඒකම අපි ආරම්භ කරා. අද අධිකරණවලට ගියපුවාම ජනතාවට තියෙන පහසුකම් හරි අඩුයි. එක පැත්තකින් තවමත් අපේ රටේ තියෙන අධිකරණ පද්ධතිය බොහෝ දුරට අර යල්පැන ගිය බහල් මානසිකත්වයෙන් කටයුතු කරන කණ්ඩායමක් තමයි මුළු අධිකරණ ශේෂ්ත්‍රයේම ඉන්නේ විනිසුරුවරයාගේ ඉඳලා ඒකේ ඉන්න කම්කරුවා දක්වා. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන. මොකද හුඟක් අය හිතන් ඉන්නේ අධිකරණයේ තියෙන විනිසුරුවනු වෙනුවෙන් කියලා. සමහරු හිතන් ඉන්නවා අධිකරණයේ තියෙන නීතිඥ සහෘදයන් වෙනුවෙන් කියලා. එහෙම නෙවෙයි, අධිකරණයේ තියෙන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන්. ඒතර ජනතාවගේ සේවාවන් ඉටු කරන්න තමයි අපිට නීතිඥවරු සහ විනිශ්චයකාරවරු වුමනා වෙන්නේ. එනිසා සාක්ෂි කූඩුවකට ගියපුවාම අද විත්ති කූඩුවේ ඉන්න මනුස්සයා විදියට තමයි සලකන විදියට තමයි සාක්ෂි කූඩුවේ සලකන්නේ. කොටුවක් ගහලා අඩු ගානේ විත්ති කූඩුවේ සමහරලාට බංකුවක් හරි තියෙනවා වාඩි වෙලා ඉන්නේ. විත්ති කූඩුවේ ඉන්න මනුස්සයට ඒකවත් නැහැ. තමන් ගෙනින ලිපිගොනුව ගෙනහිල්ලා ඒක තියාගෙන පරිලිශීලනය කරලා උත්තර දෙන්න ක්‍රමයකුත් නැහැ. නිසා ඒ කොටු කිරීමේ ක්‍රමය රජයේ නිලධාරි ගියත් භික්ෂුන් වහන්සේ කෙනෙක් ගියත් අපි ගියත් එහෙමයි. මමත් මේ ඈතකෙදිත් සාක්ෂි දුන්නා. ඒත් අර කූඩුවේ ඉඳලා හරියට අපි අපරාධකාරයෝ විදියට සලකලා විදියට තමයි පේනෙන්නේ ඕන කෙනෙකුට. ඉතින් චූදිත එක පැත්තේ කූඩුවක් ඉන්නවා, සාක්ෂිකාරයා මේ පැත්තේ කූඩුවේ. හැබැයි සාක්ෂිකාරයා ඇවිල්ලා තියෙන්නේ වරදක් කරලා නෙවෙයි, අධිකරණයට සහාය වෙන්න. ඉතින් ඒ නිසි ගෞරවය සාක්ෂිකරුවන්ට ලබා දීම සඳහා අපි ක්‍රමවේදයක් හඳුන්වලා දුන්නා. ලංකා පුරා ඒක අපි ක්‍රියාත්මක කරන්න යනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ පොදු පහසුකම් සම්බන්ධව කටයුතු කරන්න වැඩි උනන්දුවක් දක්වනවා. ඒ වගේම පහුගිය දවස්වල මේ පාර්ලිමේන්තුවේදී ඔබතුමාලා සම්මත කරා නඩුවක පාර්ශ්වකරුවෙකුට නඩුව අවසානේ වුණාට පස්සේ සමහරලාට නඩු තීන්දුව ගන්න මේ සෑහෙන මුදලකුත් වියදම් කරන්න වෙනවා, පිටු ගන්නට අය කරනවා. ඉතින් ඒ කරුණු සලකා බලලා ඒ නඩුවක අවසානයේදී නඩුවේ පාර්ශ්වකරුවන්ට ගාස්තු ගෙවීමකින් තොරව නඩු තීන්දුවේ පිටපතක් ගන්න, සහතික පිටපතක් ගන්න නීතිමය ප්‍රතිපාදන සකස් කරලා දීලා තියෙනවා. එතකොට නීතිපති දෙපාර්තමේන්තුව ගැන කතා කරා. නීතිපති දෙපාර්තමේන්තුව ඇත්ත වශයෙන්ම ඉතාමත් අමාරුවෙන් ගෙනියන දෙපාර්තමේන්තුවක්. හේතුව තිබෙන නඩු සංඛ්‍යාවත් එක්ක ගත්තම ඉන්න නිලධාරි සංඛ්‍යාව කොහෙත්ම ප්‍රමාණවත් නැහැ. පෞගිය දවස්වලත් අපි බොහොම අමාරුවෙන් තමයි අවසර ගත්තේ. පවතින මූල්‍ය තත්ත්වය අනුව නීතිපති දෙපාර්තමේන්තුවට නීතිඥවරු 25 දෙනෙක් බඳව ගන්න. මට මතකයි ගරු කතානායකතුමනි, 2015 අපිට නීතිඥවරු 40 දෙනෙක් නීතිපති දෙපාර්තමේන්තුවට බඳව ගන්න අපි ප්‍රසිද්ධ කරපුවාම අපිට ලැබුණේ ඉල්ලුම් පත්‍ර 11ක් විතරයි. මොකද ඒ දෙපාර්තමේන්තුවේ වැටුපට ගෙන්න නීතිඥවරු සූදානම් නැති නිසා. පස්සේ අපි ඒ වැටු වැඩි කරා විනිසුරවරුන්ගේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ. ඒ වැඩි කරාට පස්සේ තමයි අපිට අත්දැකින් ඇති ජ්‍යෙෂ්ඨ නීතිඥවරු අධිකරණ සේවයටත් නීතිපති දෙපාර්තමේන්තුවටත් බඳව ගන්න අවස්ථාව ලැබුණේ. මේ වෙන විට නීතිපති දෙපාර්තමේන්තුවේ සිවිල් නඩු තිබෙනවා 2140 සමාවෙන්න 14,419ක්, අපරාධ නඩු තිබෙනවා 7,242ක්, එයින් ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය තියෙනවා නඩු 7,200 සමාවෙන්න, ශ්‍රේෂ්ඨ උපරිමාධිකරණවල 7,000 ගාණක් තිබෙනවා. ඒ අනුව දෙපාර්තමේන්තුවට සිද්ධ වෙලා තිබෙනවා මේ වන විට නඩු 40,000ක පමණ කටයුතු කරන්න සුළු නිලධාරි කණ්ඩායමක් තබාගෙන. එතකොට ඒකෙදි මම විශේෂයෙන් සඳහන් කරන්න ඕන මේ චයිල්ඩ් ඇබියුස් ළමා අපචාර නඩු තාමත්ම කනගාටුදායක තත්ත්වයක් තිබෙන්නේ. මේ වසරේ සැප්තැම්බර් 30 වෙනකම් ගොනු කරපු නඩු ලැබිච්ච නඩු 2043යි, අවසන් කරලා තියෙන 1167ක්, තව 1527ක් අවසන් කිරීමට නියමිතව තිබෙනවා. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවත් කියන්නට ඕන ගරු සභාපතිතුමනි, ඉතාමත්ම සුළු නිලධාරි සංඛ්‍යාවක් ඉන්නේ. ඇත්තට අදට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. ඒ ආයතනයටත් අපිට දක්ෂ නීතිඥවරු බඳවා ගැනීම විශාල ප්‍රහේලිකාවක් වෙලා තිබෙනවා. මේ වසර තුළ මේ වන විට කෙටුම්පත් කරලා අවසන් කරලා තිබෙනවා 50-60ක්. ඒ වගේම පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් මත 50-14ක් අවසන් කරලා දීලා තිබෙනවා. උපකාරක නීති ප්‍රතිශෝධන 193ක් විදිහට 267ක කටයුතු අවසන් කරා මාස 9ට. ඉතින් ඉතාම සුළු නිලධාරි සංඛ්‍යාවක් තියාගෙන මේසා විශාල නීති ප්‍රතිසංස්කරණයක් කිරීම ඉතාමත්ම අසීරු කාර්යක්. ඒ නිලධාරීන් දිවාරෑ නොබලා වැඩ කරලා තමයි මේ කටයුතු කරන්නේ. තවදුරටත් කෙටුම්පත් කිරීම සඳහා පවතින බිල්පත් කෙටුම්පත් තියෙනවා 97ක්. ඊළඟට ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව Government Analysis Department, Honorable Talata Tukora also spoke about the Government Analysis Department and so one of the reasons as to why that there is a loss delay. In 2015, with the assistance of the Korean government, that is KOICA, we established two new laboratories. That is, one is DNA laboratory, till such time that we didn't have a DNA laboratory. The other one was the digital forensic laboratory. Together with that, there were eight laboratories, all eight laboratories, and these two, both, all the 10 laboratories were upgraded up to ISO standard. And therefore, in 2015, in fact, that the disposal rate of the department was around 68%. But at the end of 2017, Honorable Atukarala knows about it, the disposal rate was 100%. Normally that they are getting about samples around 2,000, and within that month itself that they issued. But during the last few years that there were issues, during the pandemic period, COVID-19, and also the crisis, there are a lot of difficulties for them to get to purchase chemicals. Some of the chemicals were not available in the market during the COVID-19. Now the problem is sorted out. Still we have, as you said, that still we have a huge problem. එතන තියෙනවා ගරු මේ මේ මද්‍රව්‍ය කියන එක ඇත්ත වශයෙන්ම අපි මේක කතා කරන්න වෙලා තියෙන්නේ අද සමාජයේම මද්‍රව්‍යෙන් වෙලීගෙන තිබෙන නිසා. අපේ හරි උත්තරය මේක මේක ඇනලයිස් කරන එකක් කරන්න ඕන. හරි උත්තරය ලබා ගන්න නම් මේම රටට ඇතුල් වීම තමයි වළක්වා ගැනීමට අවශ්‍ය වෙන්නේ. 2023 ඔක්තෝබර් අග වෙන විට මේ විෂ මද්‍රව්‍ය සාම්පල් එවලා තියෙනවා 10891ක්. මේ මද්‍රව්‍ය සාම්පලයක් පරීක්ෂා කරන්න දෙපාර්තමේන්තුවට විශාල වියදමක් මහජන මුදලින් රුපියල් 20,000ක්වත් දරන්න වියදම් කරන්න වෙනවා. ඒ අතරින් ග්‍රෑම් 2කට අඩු 2,788යි. ග්‍රෑම් 2 සිට 5 දක්වා 3,876යි. ග්‍රෑම් 5 සිට 10 දක්වා 2,393යි. ග්‍රෑම් 10 සිට 200 දක්වා 552යි. ග්‍රෑම් 200ට වැඩි 20යි. මේක එකතුනාට පස්සේ තමයි 10,491ක් වෙලා තියෙන්නේ. මෙතෙන්දි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ සිළු දෙනාගේම අවධානය යොමු වෙන්න ඕන. 2023 වසරේ අපිට එවන ලද මේ දෙපාර්තමේන්තුවට එවන ලද මද්‍රව්‍ය සාම්පල් වලින් 1,477ක කිසිදු මද්‍රව්‍යයක් නැහැ. මම මේක පිට පෙරත් මේ සභාවේදී නැගුවා. මේට පෙරත් පොලිස්පතිතුමාට මහජන ආරක්ෂක ඇමතිතුමාට ලියලා තියෙනවා. මේක බරපතල ප්‍රශ්නයක්. කුඩු කියලා පොලිසියෙන් එව්වට පස්සේ සැකකාරයෝ තියාගෙන ඉන්නවා මේක රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා වෙනකම්. එතකොට ඒ කාල සීමාවට ඔය 10,000න් 1,477ක්. 1,477ක්. එතකොට 2022 සිට 2023 8/15 දක්වා ලැබුණු සාම්පල් 20,257න් මද්‍රව්‍ය අඩංගු නොවූ ප්‍රතිශතයක් ලෙස 7.3%. මේක විශාල සංඛ්‍යාවක්. ඒ වගේම 2023 නොවැම්බර් 8 දක්වා කාල සීමාව තුළ ලැබුණු හෙරොයින් මද්‍රව්‍ය සාම්පල් ප්‍රමාණය 8,351යි. කිසිදු මද්‍රව්‍යයක් අඩංගු නොවී තිබුණු සාම්පල් සංඛ්‍යාව 790යි. ඒ කියන්නේ 9.5%. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේක පොලිසියෙන් ඇත්තටම හිතාමතා මේක කරනවද, නැත්තම් පොලිසිය මද්‍රව්‍යය කියලා විශ්වාසයේ තබලා සත්භාවයෙන් කටයුතු කරාද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒක අපට උත්තරයක් දෙන්න අපිට බෑ. මේක ඇත්තටම සොයා ගන්න ඕන. දැන් මගේදී වෙනස් වෙන්නත් පුළුවන් මේක. එතකොට මේවා පිළිබඳව මම දිගින් දිගටම පොලිස්පතිතුමාට ලියලා පොලිස්පතිතුමා සර්කියුලර්ස් ඉෂු කරලා තියෙනවා පොලිස් ස්ථානවලට. හැබැයි ඒකේ වේගය වැඩි වෙලා මිසක් අඩු වෙලා නැහැ. ඒ නිසා මේ පිළිබඳව අපි වෙනම අවධානය යොමු කරලා පරීක්ෂා කරන්නට ඕන. මං ගිය සැරෙත් කිව්වා අපිට සැක හිතෙන පොලිස් ස්ථාන සම්බන්ධව අපි හොයලා බැලුවා. මේ සැරෙත් හොයලා බැලුවා. මෙන්න මේ පොලිස් ස්ථාන තමයි වැඩි වශයෙන් මට මේ කීපයක් විතරයි උදාහරණවලට. මේ ව්‍යාජ ලෙස එවපු සාම්පල් වලින් වැල්ලම්පිටිය පොලිසියවල තියෙනවා 67ක්. කඩුවෙලේවල තියෙනවා 40ක්. මරදාන 35ක්. පෑලියකොට 28ක් මෝදර 24ක් එතකොට මේ මිනිස්සු ඔක්කොම හිරේ ඉන්නේ සමහරලාට අවුරුද්දක් ගියොත්ෙම රස පරීක්ෂක වාර්තා වෙන්න මේගොල්ලෝ හිරේ ඉන්න ඕන ඉතින් මේක ගැන විශේෂ පරීක්ෂණයක් විශේෂ අවධානයක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ විසින් යොමු කළ යුතුයි ඒකම අපි පිළිගන්නවා මේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අපිට කෙමිකල් ලබා ගැනීම සඳහා තිබුණු ප්‍රමාදය නිසා මාස 3කට වැඩි වාර්තා නොදුන්නු සංඛ්‍යාව තියෙනවා සාම්පල් 5505 මාස 6කට වැඩි තියෙනවා 2011 එතකොට 7516යි දරු නියෝජ්‍ය කතානායකතුමනි අපිට බන්ධනාගාරයේ විශාල බරපතල හිසරදයක් මොකද තියෙන ප්‍රමාණයට වැඩිය ඔරොත්තු දෙන්නේ නැති 27000ක් විතර එතන ඉන්නවා ඉරකාරයෝ සහ සැකකාරයෝ දැන් මෙතෙන්දී අපිට නිශ්චිත ලෙසමට කියන්න බැරි වුණාට මේ සාම්පල් අපි දන්නේ නැහැ මේ සාම්පල් වල වාර්තාවක් ආව නම් සමහර ටැප දීලා හෝ එහි යමක් නැත්තම් නිදහස් කරලා හෝ යවන්න ඉඩකඩ තිබුණා මේ 7500 ප්‍රමාද වීම නිසා සිරගෙදරත් 5000ක් 6000ක් ප්‍රමාණයක් වැඩිපුර ඉන්නවා වෙන්න පුළුවන් ඒක රජයට විශාල බරක් ඒක නිසා අපි දැන් සැලසුමක් හදලා තියෙනවා ඉතිරි 3 මාසය තුල මේ සාම්පල් සම්පූර්ණයෙන් පරීක්ෂා කරලා අවසන් කරලා මේ වාර්තා ලබා දෙන්න. ඒ වගේම අපි මේ අධිකරණ ක්‍රියාවලිය ශක්තිමත් කරන්න නව අධිකරණ අපි කීපයක් ආරම්භ කරා තලතා අතුකොරල මැතිණිය විසින් ආරම්භ කරපු රත්නපුර විශාලම අධිකරණ සංකීර්ණය ලංකාවේ අපි ඔබතුමියගේ ගමී ආරම්භ කරා වැලිමඩ අධිකරණ සංකීර්ණය ආරම්භ කරා ඒ වගේ බලාපොරොත්තු වෙන තෙල් දිනිය අවසන් කරන්න. අපි මේ වසරේදී 4වෙනි මහා වාණිජ මහා අධිකරණයත් ආරම්භ කරා 5වෙනි එකත් ලබන මාසෙ එනකොට ආරම්භ කරන්න කටයුතු කරනවා. ඒ වගේම කම්බයින් කෝඩ් මහේස්ත්‍රාත් දිසා අධිකරණ දෙක එකට එකතු කරලා අධිකරණ 26ක් ඇතුළත් කරා. ඒ වගේම අපි කම්බයින් කෝඩ්ස් විදියට උසස් කරන්න දැන් කටයුතු කරනවා ඉදිරි මාසය තුල දෙනියාය අඟුණුකොළ පෑලැස්ස කලවාහන බිබිලේ නාවුල ගල්ගමුව හෙට්ටිපොළ ආනමඩුව තඹුත්තේගම. ඒ වගේම අධිකරණ පීඑස් අලුත් කඩේ මහල් පහකින් මේ වෙනකොට වැඩ කටයුතු සිදු කරමින් පවතිනවා. උපරිම අධිකරණ සංකීර්ණය අපි අලුත් වැඩියා කරන්න ආරම්භ කරා. අත්ත වශයෙන්ම 2015 අපි මේ ගිවිසුම අත්සන් කරා. අපිට විකල්ප ස්ථාන හොයන්න බැරි නිසා ප්‍රමාදයක් තිබුණා. නව දැන් මේ වෙන විට විකල්ප ස්ථාන හොයාගෙන චීන රජයේ ආධාරයක් විදිහට අපි ඒ කටයුතු ආරම්භ කරලා තියෙනවා. එම කටයුත්තට චීන යුවාන් මිලියන 420ක් ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් බිලියන 20ක් චීන රජය මේ සඳහා වියදම් කරන්න මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. ඒ ගොඩනැගිල්ල ඉදිකිරීම සිදු කරෙත් රටට ආධාරයක් විදියට චීන රජයේ 1980 ගණන්වල. ඒ වගේම දැනට ආරම්භ කරපු අධිකරණ සංඛ්‍යාවක් තියෙනවා 42කට වැඩි සංඛ්‍යාවක්. ඒවත් අපි ඉක්මනින් වැඩ කටයුතු අවසන් කරන්න මේ අවුරුද්දේ අයවැයෙන් අපිට යම් මුදල් ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. ඒ වගේම බන්ධනාගාර ගැන කතා කරා. අපේ බන්ධනාගාර තියෙනවා වැලිසර මහර අඟුණුකොළ පෑලැස්ස දුම්බර යන අධිකරණවල වැරදිකාරයෝ වෙච්ච අය. එතකොට ඒ වැරදිකාරයෝ වෙච්ච උදවිය දැනට ඉන්නවා 10346ක්. ඒ මරණ දණ්ඩණයට නියම වෙච්ච අය ඉන්නවා 1206ක්. එතකොට මේ මරණ දණ්ඩණයට නියමිත 1206 මෙන්න මේ විදියටයි හැදෙන්නේ. මරණ දණ්ඩනය ස්ථිර වෙලා තියෙනවා 744ක්. මරණ දණ්ඩනය නියම වෙලා අභියාචනා පවතිමින් නඩු පවතිමින් සිටින අය ඉන්නවා 454ක්. එය තවත් ඉන්නවා විදේශිකයන් 7 දෙනෙක්. ඒ වගේම ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ මරණ දණ්ඩනය නියමිත එක්කෙනෙක් ඉන්නව යනු තමයි ඒ 1206 සිටින්නේ. ජීවිතාන්තය දක්වා සිර දඬුවමට ලක් වෙච්ච අය 346යි. ඒ අතරින් 100ක් අභියාචනා පවතිනවා. ඒ වගේම රිමාන්ඩ් බන්ධනාගාරයේ නොවැම්බර් මාසේ 30 වෙනිදා වෙනකොට හිටිය 17524ක්. ඒ අතරින් මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා ලැබපු අය තමයි ඉන්නේ 10784ක්. ඒ කියන්නේ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින තැනැත්තන්ගේ ප්‍රමාණයෙන් 61.3%ක්ම මත්ද්‍රව්‍ය වලට සම්බන්ධව තමයි කටයුතු කරන්නේ. ඒ වගේම හිරගෙවල් වල දීර්ඝ කාලයක් ගත කරන පුනරුත්ථාපන මට්ටමකට පැමිණි අයට යම් ආකාරයේ සහන ලබා දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා ලයිසන් බෝඩ් ක්‍රමයක්. ඒ අනුව පහුගිය කාලයේදී අපි 3606 දිනකට ඒ සහන ලබා දීලා තියෙනවා ඒ නිසි ක්‍රමවේදය අනුගමනය කරලා. ඊළඟට පුනරුත්ථාපනය ගැන අපේ කරු මන්ත්‍රීතුමිය කතා කරා. ඇත්ත වශයෙන්ම පුනරුත්ථාපන අධිකාරියක් අපේ රටේ තිබුණා. ඒක විවස්ථාපිත ආයතනයක් නෙවෙයි. මේ අවුරුද්දේ ජනවාරි මාසෙ මට මතක විදිහට පළවෙනි පනත අපි සම්මත කරේ රිහැබිලිටේෂන් බියුරෝ ඇක්ට් එක. ඒ අනුව දැන් තිබෙනවා පුනරුත්ථාපන කඳවුරු 3ක්. මම පෞද්ගලිකවත් ගිහිල්ලාවයි බැලුවා. ඉතාමත්ම විශිෂ්ට විදිහට ඒගොල්ලන් පුනරුත්ථාපනය කිරීම මනෝවෛද්‍යවරුන්ගේ සහ ඒ පිළිබඳව විශේෂඥතාවයක් තිබෙන අයගේ සහයෝගය ලබාගෙන කටයුතු කරමින් හොඳ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව කන්ද කාඩුවේ 520ක් ඉන්නවා. සේනපුර 478ක් ඉන්නවා. වවුනියාවේ 93ක් ඇතුළුව 1091ක් මේ වන විට පුනරුත්ථාපනය වෙමින් සිටිනවා. මාස 6ක කාලයක් තමයි මේ පුනරුත්ථාපන කටයුතු සඳහා උන්ට ඔවුන්ව යොමු කරන්නේ. ඊළඟට නායසාන මණ්ඩලයත් අපේ අමාත්‍යංශය යටතේ පවතිනවා. මේ වන විට නායසාන
ගරු ඇමතුම තම මිනිත්තු 3ක් කාලයක් තියෙනවා.
නායසාන මණ්ඩලයේ නඩු 558ක් තියෙනවා. ස්ථාන පහක මණ්ඩල පහක් මගින් එක ක්‍රියාත්මක වෙනවා. ඒකම මීඩියේෂන් බෝඩ් සමතකරණය සඳහා අපිට ලැබිලා තියෙනවා පැමිණිලි 141,258ක්. එයින් අවසන් කරලා තිබෙනවා 132,480ක්. තවත් 43,000ක් තියෙනවා. ගරු සභාපතිතුමනි, මේ කටයුත්ත ඉතා සාර්ථකව නොකරනම් අපි අර අධිකරණයේ කිව්ව 111යි කියන එක මේලාට මේ වෙන විට 115,000ක් විතර වෙන්නත් ඉඩ තිබුණා. සමතකරණය සාර්ථකව ක්‍රියාත්මක වෙන නිසා අධිකරණට එන නඩු ප්‍රමාණය අඩු කරගන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන 80%ක විතර ප්‍රතිශතයකින් සමතකරණය අපි සමස්තයක් විදිහට සාර්ථක කරගෙන තිබෙනවා. ඒ වගේම විශේෂ සමත මූල මණ්ඩලයේ ක්‍රියාත්මක වෙනවා. ගරු මන්ත්‍රීතුමිය සඳහන් කරා නීති කොමිෂන් සභාවේ යම් අකර්මණ්‍යතාවයක් තිබුණා. නමුත් පහුගිය මාස 3 තුළ අපි ඒක ඉතාමත් ක්‍රියාශීලී ආයතනයක් බවට පත් කරලා මේ වන විට 53ක් සම්පාදනය කරමින් පවතිනවා. විශේෂයෙන්ම අලුත් පනතක් ඉන්සෝල්වෙන්සි බිල් එක, වස්තුභංග පනතක් අපේ රටට අවශ්‍ය විදියට හැදිලා නැහැ. ඒ වගේම ඇසිස්ටඩ් ස්කූල් ඇක්ට් එක, ඒ වගේම ප්‍රාථමික නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම නීති ආධාර කොමිසම විශාල සේවාවක් රට පුරා කරනවා. 2023 ඔක්තෝබර් 31 වෙනකොට නීති ආධාර කොමිසමේ සහය ලබා දීලා තියෙනවා 160,000කට. 160,000ක් කියන්නේ ඉතාමත්ම විශාල සංඛ්‍යාවක්. ඒ වගේම කොමියුනිටි බේස් කරෙක්ෂන් ප්‍රජා විශෝධනයේදීත් 11,400 ගානකින් 3,800ක කටයුතු අවසන් කරලා තිබෙනවා. OMP අතුරුදහන් වුවන්ගේ කාර්යාලයේ ගිය අවුරුද්දේ මුල වෙනකොට අපි දැක්කා පැමිණිලි 62ක ප්‍රමාණයක් පමණයි අවසන් කරලා තිබුණේ. අලුත් සභාපතිතුමා ඇතුළු ඒ සමාජික මණ්ඩලය පත් කරාට පස්සේ ඒ උදවිය දිවාරය නොබලා වෙහෙසක වෙලා වැඩ කරලා මේ වන විට විමර්ශන 4,795ක්, 62 ගිය අවුරුද්දේ මුල 4,795 දක්වා වැඩි කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ අවුරුද්ද වෙනකොට, අවසන් වෙනකොට මේ කටයුතු අවසන් කරන්න. ඒ වගේම රෙපරේෂන් හානිපූර්ණ කාර්යාලයත්, ඒ වගේම ඔනූර් කාර්යාලයත් ක්‍රියාත්මක වෙනවා. අපි පහුගිය අවුරුද්දේදී, මේ අවුරුද්දේදී සමායන, ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේදී මොබයිල් සර්විස් ගණනාවක් කරා. යාපනයේ 3ක්, කිලිනොච්චි 1ක්,
ගරු ඇමතුමා කාලය අවසන්
කරනවා, තිරිකුණාමල 1ක්, මඩකලපු 1ක්, ඒ වගේම නීති විද්‍යාලයේ මේ වෙනකොට ළමයි ශිෂ්‍යෝ ඉන්නවා 7,500ක් විතර. ඉතින් ඒ පිළිබඳව අපි මං කතානායකතුමාට බාර දීලා තියෙනවා අලුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. ඒකම ගරු සභාපතිතුමනි, ගරු කතානායකතුමනි, මේ මාස 15 කාලය තුළ අපි අධිකරණයේ යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය සම්බන්ධව අනපනත් මේ පාර්ලිමේන්තුවේ 30ක් සම්මත කරගෙන තියෙනවා. ඒකම තව සම්මත කර ගැනීම සඳහා මේ වෙනකොට ලැයිස්තුගත වෙලා තියෙනවා 31ක්. මම ඒක සභාගත කරනවා ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම මම සඳහන් කරන්න ඕන ගරු සභාපතිතුමනි, අද රාජ්‍ය සේවය පිළිබඳව රජයේ ජනතාවට හොඳ පැහැදීමක් නැහැ, ප්‍රසාදයක් නැහැ. නමුත් මම කියන්න ඕන අධිකරණ අමාත්‍යංශයේ ලේකම්තුමිය ඇතුළු සියලු නිලධාරීන් අපේ අමාත්‍යංශයේ වගකීමේටු කරන්න උපරිම වශයෙන් කටයුතු කරනවා. කිසිදු ගැටලුවක් ભેදයක් නැතුව මම දන්නවා අපේ සමහර නිලධාරීන් රෑ 12 1 2 3 වෙනකන් යම් යම් දවස්වල සේවය කරා කිසි අමතර පහසුකම් අමතර වරප්‍රසාද බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ සේවාව ඉටු කරන්න ඕන නිසා. ඒක නිසා මම විශේෂයෙන්ම මේක සඳහන් කරන්නේ රජයේ බොහෝ අමාත්‍යංශ දෙපාර්තමේන්තු පිළිබඳව රටේ අප්‍රසාදයක් තිබුණත් මම කියන්නට ඕන මගේ අමාත්‍යංශය නිසා නෙවෙයි. මම කියන්න ඕන ඒ අවංකව වැඩ කරන කණ්ඩායම් ධෛර්යමත් කිරීම සඳහාත් මේක අවශ්‍ය වෙනවා. ඒක නිසා මේ කියපු සියලු ආයතනවල නිලධාරීන් ඉතා කැපවීමෙන් කටයුතු කරනවා. මම ඒගොල්ලන් ඒ සියලු දෙනාටත් මේ අවස්ථාවේ මගේ ස්තුතිය පුද කරනවා. බොහොම ස්තුතියි ඔබතුමාට.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යවරු.